Standing order 272, Honorable Anuradhisa Nayaka.
කවුද පිළිතුරු ලබා දෙන්නේ සභානායකතුමා?
මේක සාගල රත්නායක මැතිතුමා කල්ලි දෙනවා.
හා?
සාගල මැතිතුමාට උත්තර දෙන්න ඕනේ එතුමා අද කල්ලි දෙන.
එතුමා විදේශක
තා පැහැදිලි පිළිතුරක් දෙනවා කව ඊළඟට ආපු දවසේ.
දැන් ওই විදියටම ඔබතුමා මට එකඟ වුණා. ගිය සතියේ මම ප්‍රශ්නයක් අහනකොට EPF අරමුදල පිළිබඳව අග්‍රාමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේ ඔබතුමාගෙන් විශේෂ විමසා සිටියා. ඔබතුමා කිව්වා මේ පාර්ලිමේන්තුවේ පළමු දිනේදී මේ සතියේ පළමු දිනේදී පිළිතුරක් ලබා දෙන බව. නමුත් එහෙම පිළිතුරක් අද තාම නැහැ. එහෙම අග්‍රාමාත්‍යවරයා EPF අරමුදලේ කොල්ල කෑම පිළිබඳව පිළිතුරක් ලබා දෙනවා තව මොහොතකින්.
එන්න ඇත්තටම මෙහෙම කොල්ල කෑමක් වෙලා නැහැ මෙතුමා ප්‍රශ්නේ අහපු වෙලාවෙ මම කිව්වා ඊටි මේ අර්ථසාධක කරමුදා සල්ලි ආණ්ඩුවක් කියනවා. ආණ්ඩුවේකට අප වෙලා තියෙද? ඒක
ගරු සභාපතිතුමනි කොළඹ වරාය නැගෙනහිර බහලුම් පර්යන්ත අවබෝධතා ගිවිසුමක් යටතේ ඉන්දියාවට සහ ජපානයට පවරා දී ඇති බවට වන පුවත්පත් හේතුවෙන් පැනනගී ඇති ගැටලුකාරී තත්ත්ව පිළිබඳව මෙම සභාවේ අවධානය යොමු කරමි. කොළඹ වරායේ වැදගත්ම කොටසක් වූද විශාල නැව් පැමිණිය හැකි ලෙසට 2015 දී නවීකරණය කර තිබුණා වූද ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් නැගෙනහිර බහලුම් පර්යන්තයේ හෙවත් නැගෙනහිර ජැටිය ඉන්දියාවට සහ ජපානයට පැවරීමට ආණ්ඩු විසින් පසුගිය 28දා ගිවිසුම් අත්සන් කර ඇති බවට මාධ්‍ය වාර්තා කළා. ගරු කතානායකයන් සමාජයේ සියලු දෙනාම වෙනස් දේවල් පිළිබඳ අවධානය යොමුලා තිබෙන වෙලාවක සමාජයේ විවිධ ගැටලු අර්බුදකාරී තත්ත්වයක් ව්‍යසනකාරී තත්ත්වයක් මතුවලා තිබෙන වෙලාවක ආණ්ඩු ඉතාමත් කුමන්ත්‍රණකාරී සැලසුම් සහගත ලෙස පසුගිය 28 වෙනිදා මෙම ගිවිසුම අත්සන්කොට කොළඹ වරාය නැගෙනහිර ජැටිය ඉන්දියාවට සහ ජපානයට පවරා දී තිබෙනවා. මෙම ජැටිය ලංකා බැංකුවේ ඩොලර් මිලියන 80ක ණය මුදලක ආධාරයෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් 2015 දී නවීකරණය කර තිබුණා. ඒ ඉතිරි වැඩ කටයුතු අවසන් කර මෙහෙයුම් වලින් ලාභ ගැනීම සඳහා කළ යුතු කාර්යයන් පිළිබඳව වරායේ වෘත්තීය සමිතිය විසින් ඒ කාලෙම ආණ්ඩුවට යෝජනා ඉදිරිපත් කර තිබුණා. මොකද 2015 මේක ණය මුදලක් කරා නවීකරණය කරලා අවසන් කරලා තිබුණත් මේකේ මෙහෙයුම් කටයුතු කරේ නැහැ අනිකුත් අවශ්‍ය උපාංග මිලදී ගැනීමට ආණ්ඩුව කටයුතු කරපු නිසා. කෙසේ වුවද ආණ්ඩුව පසුගිය කාලේ පුරාවටම එම යෝජනා සැලකිල්ලට ගත්තේ නැහැ. විශේෂයෙන්ම මේ යෝජනා මත පදනම් වෙමින් හිටපු වරාය අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට කරලාද යෝජනාවක් ප්‍රතික්ෂේප කරලා තිබු. මදන අර්ජුන රණතුංග වරාය අමාත්‍යවරයා හැටියට කටයුතු කරනකොට මෙම නැගෙනහිර ජටිය වරාය අධිකාරිය අතේ තබාගෙන ඒ වරාය අධිකාරී හිමිකාරීත්වයේ තබාගෙන එම ජටිය රටේ ආර්ථිකයට ඉවහල් වෙන විදිහට ආර්ථිකයට ප්‍රතිලාභ වෙන විදිහට මෙහෙවියේ කෙසේද කියන එක පිළිබඳව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. හැබැයි තමුන්නාසලා කැබිනට් මණ්ඩලය කරපු දේ තමයි එම කැබිනට් මණ්ඩල ප්‍රතික්ෂේප කරා. හැබැයි මේ කැබිනට් මණ්ඩලේ ඉන්දියාවට සහ ජපානයට එක පවරා දෙන්න හදනකොට එකේලා මත උස්සනවා මේ නවින් දිසානායක අමාත්‍යතුමා පවා හිටියන කැබිනට් මණ්ඩලයේ. මෙවැනි තත්ත්වය තුළ ආණ්ඩුව ඒ රහසෙම විදේශ රටවල් දෙකකට පැවරීමට තීරණය කර තිබෙනවා. පසුගිය 28 දින හදිසියේම ඉන්දියානු මහ කොමසාරිස්වරයා ජපාන තානාපතිවරයා හා වරාය අමාත්‍යවරයා අතර අස්සන් කරලද අස්සන් තබන ලද අවබෝධතා ගිවිසුමක් මගින් එහි පාලනේ එම රටවලට පවරා දී ඇතැයි වාර්තා වෙනවා. මේ වන විට කොළඹ වරාය සවුත් ඒසියා ගේට්වේ බහලුම් පර්යන්තය ජෝන්කීල් සමාගම මගින් පාලනය වනවා. කොළඹ ඉන්ටර්නැෂනල් බහලුම් පර්යන්තය චයිනා මර්චන්ට් හෝල්ඩින් සමාගම මගින් පාලනය වනවා. මෙලෙස විදෙස් අයිතිකට පවරා දී ඇත්තේ විශාල නැව්වලට අදාළ මෙහෙයුම් සිදු කළ හැකි ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුවේ එකම ජැටියයි. වාර්තාවන අන්දමට ආණ්ඩුව විසින්ම ගිවිසුමට එළඹීමේ හදිසි තීරණය ගෙන තිබෙන්නේ ඉන්දියානු මැතිවරණයේ ප්‍රතිඵල අනුව මෝදි නැවත අගමැන් ධූරයට පත්වන බවට ස්ථීර වෙමින් තිබියදී ඉන්දියානු බලපෑමට නතු වීමිනි. නව ලිබරල්වාදී ආර්ථික ක්‍රම ඉදිරියට ගෙන යාම හැරෙන්න වෙනත් විකල්පයක් නොමැති ආණ්ඩුව සිදු කරමින් සිටින්නේ කවරාකාරයේ නාමකරණයක් යටතේ ස්වභාවික සම්පස්සා රාජ්‍ය දේපළ අයිති අත්හැරීමයි. රාජ්‍ය දේපළක් ලෙස තබා ගැනීමෙන් ලාභ ලැබී හැකිව තිබූ මෙම නැගෙනහිර බහලුම් පර්යන්තය විදෙස් රටවලට පැවරීම මගින් එහිම දිගුවක් වන බව පැහැදිලි. විශේෂයෙන් මේ හේතුවෙන් වරාය සේවය කරන දහදහක් පමණ සේවකයන් රැකියා අහිමි වීමේ අවදානමක් ඇති බවට වෘත් සමිති චෝදනා කරනවා. කොළඹ වරාය වැනි ආර්ථික මරමස්ථානය මෙබඳු රාජ්‍ය අයිති අත්හැරීමක් රටේ ආර්ථික ස්වාධීනත්වය පාවා දීමක් බවට ප්‍රකාශ කරපත් වෙනවා. විශේෂයෙන්ම චීනයේ කොළඹ වරාය ආශ්‍රිත ස්ථානගත වීම නිසා ඉන්දියාවටද ඒ ස්ථානගත වීමේ බලවත් උවමනාවක් තිබූ බව පැහැදිලි. ඒ කියන්නේ අපි දන්නවා පසුගිය මහින්ද රාජපක්ෂ පාලනය මේ ඉතාමත් වැදගත් දකුණු වරාය සංවර්ධන ව්‍යාපෘති ලබා දුන්නේ ඉන්දියානු චීන සමාගමක් වෙත. ඒ අනුව ඉන්දියාවෙන් නිරන්තරයෙන් බලපෑම් තිබුණු වරාය නැගෙනහිර ජැටි ඉන්දියාවට ලබා ගැනීම වෙනුවෙන් ආණ්ඩුව සිදු කර ඇති මෙම ගිවිසුම අස්සන්තැබීම පෙර තත්ත්වයට හිලව් කප්පම ගෙවීමක් ලෙස ඇඳින්විය හැකි. විශේෂයෙන්ම රටේ ජනතාවගේ අවධානය වෙනත් දිශාවකට යොමු වී ඇති මොහොතක ආණ්ඩුව විසින් ජනතාවට රහසේ හදිසියේ මෙම ගිවිසුම අස්සන්තැබීමෙන්ම සභාවේ අවධානය ලක් වී සිටියේ සිතනවා. මේ තත්ත්වය තුළ පහත ගැටලුවට ගරු අමාත්‍යවරයා පිළිතුරු ලබා දෙනු ඇතයි මා බලාපොරොත්තු වෙනවා. රටේ මුදල් ආයෝජනය කර නවීකරණය කරලද නැගෙනහිර බහලුම් පර්යන්තේ වැඩ අවසන් කොට ප්‍රයෝජනයට ගැනීම සඳහා වෘත්තීය සමිතිය තුළ වරාය අධිකාරී යෝජනා ප්‍රතික්ෂේප කර ලැබුවේ ඇයි? කොළඹ වරාය නැගෙනහිර ජැටියේ පාලනේ ඉන්දියාවට සහ ජපානයට පවරා දීමේ ක්‍රියාවලිය මේ වනට අවසන් වී තිබේද? විදේශ රටකට පැවරීමෙන් තොරව නැගෙනහිර ජැටියේ වැඩි දියුණු කළ නොහැකි බවටත් ලාභ ලැබී නොහැකි බවටත් තීරණය කළේ කවුරුන්ද? ඒ සඳහා උපයෝග කරගන්න ලද නිර්ණායකයන් කවරේද? වරාය ජැටි ඉන්දියාවට පැවරීම සඳහා ආණ්ඩුවට යම් බලකිරීමක් වූ ඒ අන්දමේ කවරෝ බලපෑමක් විදේශ රටකින් ලංකාවට සිදු වී තිබේද? එසේනම් ඒ කවර රටද කුමන ආකාරයෙන්ද? පසමිතුරු බලකඳුරු දෙකකට කොළඹ වරාය හිමිකම් පැවරීම පැවති පාලනය කොළඹ වරායේ දකුණු ජැටියත් පවතින පාලනය කොළඹ වරායේ නැගෙනහිර ජැටිය පැවති පාලනය චීනයටත් පවතින පාලනය ඉන්දියාවට සහ ජපානයටත් මෙය පවරා දී තිබෙනවා. යුදමේ වශයෙන් අනාරක්ෂිත වීමට බලපෑම් නොපාන්නේද? ඒ පිළිබඳ ආණ්ඩුව ඇති සහතිකය කුමක්ද? රටේ ආර්ථික මරමස්ථානට පාලනය රාජ්‍ය පාලනයෙන් ගිලිහීම රටේ ආර්ථික සුරිත්වයට තර්ජනයක් බව ආණ්ඩුව විසින් පිළිගනු ලබන්නේද? මේවා රාජ්‍ය අයිතිය තබා ගැනීම වැඩි දියුණු කිරීමට ආණ්ඩුව කටයුතු කරන්නේ මන්ද කියන කරුණු පිළිබඳව මේ පාර්ලිමේන්තුවට ගරු අමාත්‍යවරයා පිළිතුරු ලබා දෙනවා ඇත බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි ගරු සභාපතිතුමනි.
හොන්ඩබල් ලීඩර් ඔෆ් ද හවුස්.
හැබැයි මම ඔබතුමාට මතක් කරන්න කැමතියි මේ ආයතන දියුණු කරන්න අපිට ප්‍රාග්ධනය නැහැ. එම නිසා ප්‍රාග්ධනය අපි ගෙන්න ගන්න ඕන. අපේ අවුරුද්දේ ආදායම මදි ණයවාරිකයි පොලිය ගෙවන්නේ. ඒක තමයි ඇත தත්ත්වය. අපේ අවුරුද්දේ ආදායම මදි ණයවාරිකයි පොලිය ගෙවන්නේ. එතකොට මේ වගේ ආයතන දියුණු කරන්න ප්‍රාග්ධනය ගන්න ඕන. වීනීත් කැපිද? දැන් එයා ලංකාවකත් එහෙමයි. එයා ලංකාවේ ලාභයට දුවන්න පුළුවන් දියුණු කරන්න ප්‍රාග්ධනය නැහැ. ඉතින් ප්‍රාග්ධනය ගන්න ඕන අගමැතිතුමා දීර්ඝ උත්තරයක් දෙන්න.
හොන්ඩබල්
සභානායකතුමා යම් පිළිතුරක් ලබා දීපු නිසා මේ ප්‍රශ්න පැන නගින්නේ. විශේෂයෙන්ම භාණ්ඩාගාරෙන් සල්ලි මේකට අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. මතක තබා ගන්න. ඒ වගේම තමුන්නාංශගේ ආදායම් වියදම් පිළිබඳ ප්‍රශ්නය මේ ජැටිය පිළිබඳ ප්‍රශ්නෙට කිසිසේත්ම ගැට ගැහෙන්නේ නැහැ. ඔබ යාලංකයකකුත් යාලංකයකේ නඩත්තුව වෙනුවෙන් භාණ්ඩාගාරයේ වාර්ෂික විශාල මුදලක් දරන බව ඇත්ත. හැබැයි මේ වරාය අධිකාරිය එයින් උපයන මුදල් විශාල ප්‍රමාණයක් රජයේ භාණ්ඩාගාරය වෙත ලබා දෙනවා. සවරාය අධිකාරිය විසින් ඉතා හොඳින් පෙන්눔 කර ලැබුවා මේ නැගෙනහිර ජැතිය සංවර්ධනය කළ අවසන් කරලා තිබුණි. ඒ සඳහා අවශ්‍ය දොඹකර මිලදී ගැනීම සඳහා අවශ්‍යතාවයක් පමණයි පැන නැගිලා තිබුණි. රුපියල් මිලියන 800යි අවශ්‍ය වෙලා තිබුණි. විශේෂයෙන්ම මේ රුපියල් මිලියන 800 තමුන්නාසල දෙන්න බැරිද? අපි දන්නවා පහුගිය කාලේ නේද වාහන ආනයන කිරීම වෙනුවෙන් ඇමතිවරුන්ගේ කොච්චර මුදල් අපි ඉදන් කරාද? කෘෂිකර්ම අමාත්‍යාංශයේ බිල්ඩින් එක පවත්වාගෙන යන වෙනුවෙන් මාසයකට මිලියන 22කට වඩා තමුන්නාසල වැය කරමින් තිබෙනවා. ඒ නිසා මෙතන මුදල් පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි තිබුණේ. වරාය අධිකාරියේ ලාභ ලබන අධිකාරිය බවට පත් වෙලා තිබුණා. ඒ වරාය අධිකාරියේම මුදල් වලින් මෙම ජැටිය සංවර්ධන ඉතිරි වැඩකට සංවර්ධනකෙම හැකියාව තිබුණා. ඒ හැකියාව තිබීදී තමයි තමුන්නාසල ඉන්දියානු රජය සහ ජපාන රජය වෙත මෙම ජැටියේ පරිපාලන කටයුතු සහ කොටස් පැවරීමට කටයුතු කරලා තිබෙන්නේ. තමුන්නාසල එකක් පැහැදිලි කරන්න. මේ රටේ තමුන්නාසල අයිතිකාරයෝ නෙවෙයි. දේපල අවශ්‍ය තිබි විකුණන්න හිතන කොට ඒක විකුණන අයිතිකාරය නෙවෙයි. තමුන්නාසල මේ රටේ බාරකාරයන් විතරයි. අඩුම තරමේ මේ ගිවිසුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරේ නැහැ. මේ වරාය ජැටිය අවුරුදු ගණනාවකට චීන ඉන්දියාවට සහ ජපානයට පැවරීම පිළිබඳව මේ පාර්ලිමේන්තුව කිසිදු විවාදයක් පැවැත්වුවේ නැහැ. මම දන්නේ එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු මේක දන්නවද? මේ පාර්ලිමේන්තුව මේක දන්නවද? මේ රට මේක දන්නවද? අරලිය ගහමන්ත්‍රී එකතු වෙන ඉතා කුඩා තුන් කට්ටුවක් එකතු වෙලා මේ රටේ විකිණීමේ ගිවිසුම් අත්සන් කරනවා. අග්‍රාමාත්‍යවරයා සාගර රත්නායක අමාත්‍යවරයා අරලිය ගහමන්ත්‍රී ඇතුළු එකතුවක් විසින් තමයි මේ සියෝ සීන්තුරේ අරගෙන තිබෙන ගරු සභාපතිතුමනි. ඒ නිසා වහාම මේ ගිවිසුම් විකිණීම පිළිබඳ ගිවිසුම් ආපු එකඟතාවයෙන් කරන ලද සාකච්ඡා වල සහභාගී වූ අය පිළිබඳ විධිමත් වාර්තාවක් මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කර යුතුයි ගරු සභාපතිතුමනි.
හොන්ඩබල් ලීඩර් ඔෆ් ද හවුස්.
ඒ විකිණීමක් නෙවෙයි සර්. විකුණලා නැහැ. පාර්ට්නර්ෂිප් එකක් එකට කරනවා. විකුණලා නැහැ.
ගරු නියෝජකාරක සභා සභාපතිතුමනි අපි පැහැදිලිව කියන්න ඕන මේ විකුණ අදමීමට ඇතිවෙන සූදානම් පිළිබඳව අපි සම්පූර්ණ අපේ විරෝධය ප්‍රකාශ කරනවා. තමුන්නාසලාට සල්ලි නෑ කියලා මේ දේවල් විකුණගෙන කන්න නෙමේ අවශ්‍ය වෙන්නේ. වරාය අධිකාරියේ මේකට අවශ්‍ය මුදල් තියෙනවා. ඒගොල්ල සූදානමෙන් ඉන්නවා මේ කටයුත්ත කරගෙන යන්න. එනිසා ඒ කාරණේ පිළිබඳව පැහැදිලි කරනවා. ඊළඟට ගරු සභාපතිතුමනි, මට ගිය 24 වෙනිදා මේ 24 වෙනිදා මම කරපු ප්‍රකාශයක මගේ අතින් වැරද්දක් සිද්ධ වුණා. ඒ පිළිබඳව මම නිවැරදි කරන්න ඕන. සමෘද්ධිය ලබා දීම සඳහා 106ක ප්‍රමාණයකට ආණ්ඩුව කටයුතු කරන බව මම සඳහන් කරා. ඒකදී මම කිව්වා මගේ අතින් වැරදීමකින් කියුණා 11800ක් ප්‍රචාරක වියදම් සඳහා වෙන් කරනවා කියලා. ඒක 11800ක් නෙමෙයි ගරු නියෝජ්‍යකාරක සභා සභාපතිතුමනි, 103000ක් ඒ වෙනුවෙන් වෙන් කළා තියෙනවා. දැන් වෙන් කළ තියෙන 103000ක් වියදම් කරනවා. ඊට අතිරේකව අපිට වාර්තා වෙනවා සෑම සමෘද්ධි බැංකුවකටම වර්ග අඩි 50ක කටවුට්ටයක් දාන්න කියලා බැංකුවේ සල්ලි වලින්. ඊට අතිරේකව තව මුදලක් වෙන් කරන්න කියලා වියදම් කරන්න කියලා දැනුම් දීලා තියෙනවා. මේ සමෘද්ධිලාභීන් රැගෙන එන ප්‍රවාහන වියදමත් සමෘද්ධි බැංකුවේ මුදලින් වියදම් කරන්න කියලා දැන්ටමත් චක්‍රලේඛනය යවලා තියෙනවා. නිසා මහා විශාල මුදල් නාස්තියක් 104000කට ආසන්න ප්‍රමාණයක මුදලක් නාස්ති වෙනවා. ඒ පිළිබඳව මම නැවතත් සඳහන් කරන්න ඕන. සමෘද්ධිය ලබා දීම පිළිබඳව ප්‍රශ්නයක් නැහැ. දැන් තමුන්නාසලා පිළි අරගෙන තියෙනවා මේ ආණ්ඩුව කාලේ දුප්පත්කම තව 106කින් වැඩි වෙලා කියලා. ඒක නිසානේ 106කට සමෘද්ධිය දෙන්නේ. දැන් 2000 1995 මේක පටන් ගත්ත ප්‍රමාණයට වැඩි එන්න දුප්පත්කම වැඩි වෙලා මේ ආණ්ඩුව කාලේ තවත් වැඩි වෙලා තියෙනවා. ඒ නිසා දෙන්න හැබැයි ඒක දින එකත් අපිට පේන්න තියෙන සම්පූර්ණ දේශපාලන වශයෙන් තමයි මේ ලයිස්තු සකස් වෙන්නේ. ඒක කිරියල් ඇමතුමා මේ පාර්ලිමේන්තුවේ කරපු කතාවෙදිම කියන එක්සත් ජාතික පක්ෂිකයන්ටයි මේ අවස්ථාව ලබා දෙන්නේ කියලා. රජයේ මුදල් එහෙම දේශපාලන පක්ෂයකට වැඩ කරපු පමණින් ලබා දෙන්නේ නැතුව සාධාරණ අයට ඒ
දෙනවට
යෝජනාවත් ඉදිරිපත්
කරනවා.
ගරු කාර්ක සභා සභාපතිතුමනි, ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමති මංගල සමරවීර ගරු අමාත්‍යතුමා ප්‍රකාශයක් කරලා තියෙනවා. එතුමාගේ ට්වීටර් ගිණුමේ සටහනක් තියලා තියෙනවා මේ රටේ කාඩිනල්තුමා රතනහාමුදුරුව උපවාස කරනකොට එතෙන්ට ගියේ එක පාදනම් කරගෙන ජාතිවාදී අවුස්සනවයි කියලා. අති උතුම් ඒ කාඩිනල්තුමන් ජාතිවාදී අවුස්සන කෙනෙක් නම් පාස්කීරිදා ප්‍රහාරයෙන් පස්සේ මේ රට ලේවිලක් වෙනවා. ඒ විදිහේ ඉතාම අසත්‍ය පදනම් විරහිත චෝදනා කරනවා නම් මේ රටේ ආගමික නායකයන්ට මේ රට සංසුන් කරන්න
කටයුතු
එහෙම චෝදනා කිරීමේ සාධාරණත්වයක් තියෙනවා. මේක ආණ්ඩුවේ මතයද?
හොඳයි
ආණ්ඩුවේ මතයද?
ගරු බුලතරරුගේ මන්ත්‍රීතුමනි, ඇත්ත වශයෙන්ම මේ අප්‍රේල් 21 වෙනිදා ප්‍රහාරය සම්බන්ධයෙන් තේරීම් කාරක සභාව පත් කරලා තියෙනවා. මම ආරාධනා කරනවා අපි හිටපු ගරු ජනාධිපතිතුමා පොඩ්ඩක් ඉන්න. මං කියන එක දබුනාතික ඔබත් දතේ කොට වාඩි වෙන්නකෝ ප්ලීස් සිට් ඩවුන්. දැන් හිටපු ජනාධිපතිතුමාත් ඇවිල්ලා ඉන්නවා තේරීම් කාරක සභාවට සහභාගී වෙන්න. දැන් තිබ්බ බාධක ඉවත් වෙලා තියෙන්නේ. මම ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා. ඔබතුමාගේ පක්ෂයේ පොහොට්ටුව පක්ෂය ඇයට මේ සහභාගී වෙන්න. අනිත් එක අපිට අහන්න තියෙනවා. මොකද ඉතාලම වැදගත් ප්‍රශ්නයක් ගරු මේ බුලසරණුගේ මන්ත්‍රීතුමනි, පසුගිය ආණ්ඩුව කාලේ සහරාන් නැතිළු තව්ෆික් ජබඩ් එකේ 30 ගාඩකට ආණ්ඩුවෙන් පටි දීලා තියෙනවා. සහරාන්ටත් ඒක තමයි එන්න තේරීම් කාරක සභාවට අපි ඔප්පු කරනවා. සෝ කම් එන්න. ඔව් තේරීම් කාරක සභාවට එන්න.
ඔපරේෂන් ලීඩර්
ඔබතුමා, තේරීම් කාරක සභාවක කතා කරපු දේවල් ඇවිල්ලා මේ ප්‍රති මේ මං හිතන්නේ ඔබතුමා ඒ කාරණාව වැරදි. මොකද මේක මිලිනියම් සිටි එක වගේ අන්තිමට වෙන්නේ මේකට ඔබ සාක්කාරයන් වශයෙන් මේ බුද්ධ්‍යංශයේ නිලධාරීන් ගෙන්වීම තුළ ඒ බුද්ධ්‍යංශයේ නිලධාරීන්ව එලිදරව් වෙලා ඊට පස්සේ ඔවුන්ට ජීවිත ආරක්ෂාව ලබා දෙන්න සිදුවේවි. ඉතින් මේ තත්ත්වයට ඇති කරන්න එපා. මේවා ප්‍රසිද්ධිය කරන දේවල් නෙවෙයි. මේක දේශපාලන අවශ්‍යතාවයක් ප්‍රසිද්ධියක් කරගන්න ඕන නම් ඒක වෙනම මාතෘකාවක් යටතේ කරගන්න. නමුත් මේ බුද්ධ්‍යංශයේ නිලධාරීන්ව බිල්ලර දෙන්න එපා. තියෙන ඉල්ලීම තමයි අපි කියන්නේ මේ අවස්ථාවේ.
හොඳයි, honorable leader of the statement කියන honorable leader of the house
සභාපතිතුමනි, තේරීම් කාරක සභාවේ සාක්ෂි විමසන්න කලින් සභාපතිතුමා ඒ අයට කියනවා ජාතික ආරක්ෂාවට බලපාන යම්කිසි දෙයක් තියෙනවා නම් ප්‍රකාශ කිරීමෙන් වළකින්න කියලා ඒ අයට දන්වලා තමයි මේ වැඩ කටයුතු කරන්නේ.
හොඳයි.
හැබැයි මේ
සාරාංශ
කොච්චර ගෙව්වද?
ගරු කාරක සභා සභාපතිතුමනි, මම ඇහුවේ යන්නේ කොහෙද මල්ලේපොල් උත්තරයක් දුන්නේ. තේරීම් කාරක සභාව ගැන නෙමෙයි මම ඇහුවේ. මම ඇහුවේ කාඩිනල් තුමා ජාතිවාදී අවශ්‍යනවයි කියලා තමුන්නාංශලාගේ මුදල් ලැබෙති.
නෝට් පොයින්ට් බෝඩ් එක
ගිනුමේ කරලා තියෙන ප්‍රකාශයක්. ඒක ආණ්ඩුවේ මත.
හොඳයි. honorable leader of the house.
කාඩිනල් තුමාට විතරක් නෙමෙයි සියලු ආගමික නායකයන්ට ගරු කරන්න අපි දැනගන්න ඕන දේශපාලනඥ හැටියට. සියලු මහානායකවරු
මන්ත්‍රීතුමාලා three o'clock party leaders meeting තියෙනවා. ඔබතුමා කතා කරන්න ඔක party leaders meeting. Motion what's the point of order? එමෙදාම point of order දෙන්න බෑ.
සභාපතිතුමනි, කෙලින් කියන්න කාඩිනල් තුමාට මංගල සමරවීර කරනවා චෝදනාවක්. ජාතිවාදය අවශ්‍යනවා කියලා.
හොඳයි.
ඒක පිළිගන්නවද නැද්ද? ඒක ආණ්ඩුවේ මතයද නැද්ද?
Motion at the commencement of the public business.
ඒක මංගල මතුව උත්තර දෙයි එකට.
මේ සාරාංශය.
Motion of the commencement of public business. Motion number 1.
සාරාංශ පරිගියම කියද? 30 දෙනෙකුට පරිගියවලා තියෙනවා.
එමෙදාම point of order කියන්න honorable Vimal Veerawan sir.
ඔමි සූතිය ඔබතුමාට. ගරු කාර්ක සභා සභාපතිතුමනි, තොරතුරු අනාවරණය වෙලා තිබෙනවා සයිටම් කියන අර මේ නෙවිල් ෆර්නෑන්ඩු රෝහලට රජයට පවරගෙන නැහැ.
හොඳයි මන්ත්‍රීතුමා.
ඒක
motion at the commencement of public business. Motion number 1. House secretary. Public business item number 1. Honorable Naveen Dishanayak.
එපරේෂණ මණ්ඩල සංශෝධන කෙටුම්පත මා දෙවන වරට ඉදිරිපත් කරනවා. කරු කතානායකතුමනි, මේ ඉතාමත් කාලෝචිත සංශෝධනයක්, විශේෂයෙන්ම තේපරේෂණ මණ්ඩලය 1800 ගණන්වල පිහිටවුව අපේ රටේ තිබෙන පැරණිම පර්යේෂණ ආයතනයක් හැටියට හඳුන්වන්න පුළුවන්.
What is the point of order, honorable member?
ගරු මූලස්ථාන උඩ මන්ත්‍රීතුමනි, ඊයේ ප්‍රකාශයකට පත් වුණා මන්ත්‍රී ඇමතිවරුන්, නියෝජ්‍ය ඇමතිවරුන්, රාජ්‍ය ඇමතිවරුන් ගණනාවක් තනතුරු වලින් ඉල්ලාස් වෙලා පසුපෙළ මන්ත්‍රීවරුන් හැටියට කටයුතු කරනවායි කියලා. නමුත් අද පාර්ලිමේන්තුවේ එවැනි
දෙයක් point of order. Party leaders meeting. Honorable Minister.
Thank you, Honorable Chairman. මම ප්‍රකාශ කර සිටියේ මේ විශේෂයෙන් මේ තේපාරේෂණ ආයතනය මාගේ දිස්ත්‍රික්කයේ පිහිටවලා තිබෙන නුවරඑළිය දිස්ත්‍රික්කයේ අප රටේ තිබෙන පැරණිතම පර්යේෂණ ආයතනයක්. විශේෂයෙන්ම සුද්දන්ගේ කාලේ, අධිරාජ්‍යවාදීන්ගේ කාලේ තේ හා එයට ආශ්‍රිත වූ අනෙකුත් නිෂ්පාදන පර්යේෂණ කිරීමට එහි අභිවෘද්ධියක් ඇති කිරීමට එහි සංවර්ධනයට
ඕඩ 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 ප්ලීස් ඕනබල් අනුරචිප්නි හේරතන බිල් ටේක්ස් ඉට්
ගරු අමාත්‍යතුමා කතා කරනවා.
ගරු සභාපතිතුමනි, එම නිසා මෙම තේ පර්යේෂණ ආයතනය ශක්තිමත් කරලා ප්‍රතිව්‍යුහගත කරලා විශේෂයෙන්ම අද තිබෙන ගෝලීන වූ තේ කර්මාන්තයත් සමග බද්ධ වෙලා ඉදිරියට ගෙනියන එක අපි සියලු දෙනාගෙන් වක්කීමක්. එම නිසා මෙම තේ පර්යේෂණ ආයතනය පිහිටුවට පසුව 1993 මේ තේ පර්යේෂණ මණ්ඩල සංශෝධන පනත මණ්ඩලය පිහිටවල තිබෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ විශේෂයෙන්ම වෙළඳ පොලේ තිබෙන නොයෙකුත් වෙනස්වීම් එක්ක විපර්යාස එක්ක මේ තේ පර්යේෂණ ආයතනයේ තිබෙන තත්ත්වයක් වෙනස් කරන්න. දැනට මේ තේ පර්යේෂණ මණ්ඩලය ඉතාමත් සීමිත සම්පත්වලින් විශාල වැඩකොටසක් සිද්ධ කරනවා කියන එක අලුතෙන් කියන්න අවශ්‍ය නෑ. එම නිසා මම ඉතාමත් ආඩම්බර වෙනවා මෙවැනි පර්යේෂණ ආයතනයක් ලංකාවේ තිබීම ගැන. අද තිබෙන ගෝලීනකරණය උඩ බහුජාතික සමාගම් කෝටි ගණන් ප්‍රකෝටි ගණන් තමාගේ පර්යේෂණ වෙනුවෙන් වියදම් කරනවා. අපි මේ රටේ පර්යේෂණ සංස්කෘතියක් නැහැ. අපි ඇත්ත වශයෙන්ම දළ දේශීය නිෂ්පාදනයෙන් 0.5% ප්‍රමාණයක් පමණයි, සොච්චමක් පමණයි පර්යේෂණ වලට පාවිච්චි කරන්නේ. එම නිසා අපි දියුණු වෙන රටක් හැටියට අපි මේ දියුණු වෙන ඉලක්ක වලට යනවා නම් අපි පැහැදිලිව රිසර්ච් පර්යේෂණ වෙනුවෙන් මීට වඩා මුදල් ප්‍රමාණයක් වියදම් කරන්න අවශ්‍යයි. එම නිසා මා යටතේ තේ පර්යේෂණ මණ්ඩලය, රබර් පර්යේෂණ මණ්ඩලය, ඒ වගේම උක් පර්යේෂණ මණ්ඩලය හා පොල් පර්යේෂණ මණ්ඩලය මා යටතේ තිබෙනවා. අපගේ විද්‍යාඥයින් ඉතාමත් සුළු පඩියකට බුද්ධිමතුන් මේ රටේ උගතුන් මේ පර්යේෂණ ආයතන වලට ඇවිල්ලා ඉමහත් සේවයක් මාතෘභූමිය වෙනුවෙන් සිද්ධ කරනවා. රුපියල් 40,000කට 50,000කට වැනි සුළු පඩියකට ඔවුන් මේ විශාල වැඩ කටයුතු කරනවා. නමුත් ඔවුන් විදේශගත වුණොත් ඔවුන්ට මීට වඩා ලක්ෂ ගානකින් මුදල් හම්බ කරන්න පුළුවන්. ඉතින් මම ප්‍රථමයෙන්ම ස්තුති කරන්න කැමති මේ ආයතනවල තේ පර්යේෂණ ආයතනයේ සිටින සියලුම විද්‍යාඥයින්ට. මොකද දැඩි කැපවීමකින්, උනන්දුවකින්, මහන්සියකින් ඔවුන් අපේ රටට ඔවුන්ගේ සේවය ලබා දෙනවට. එම නිසා විශේෂයෙන්ම මේ තේ පර්යේෂණ ආයතනය 1800 ගණන්වල පිහිටෙව්වේ ඉතාමත් කුඩා ආයතනයක් හැටියට. අද ලෝකයේ තිබෙන තේ ශේෂ්ත්‍රය සම්බන්ධව ගත්තොත් සම්පත් අඩු වුණත් ඉතාමත් හොඳ කීර්ති නාමයක් තිබෙන ආයතනයක් හැටියට හඳුන්වන්න පුළුවන්. එම නිසා මේ තේ පර්යේෂණ ආයතනයට ගිය අවුරුදු 4 තුළ මාගේ දායකත්වයෙන්, රජයේ දායකත්වයෙන් විශාල සම්පත් ප්‍රමාණයක් මිලියන 500ක් පමණ අපි යොමු කළා තියෙනවා මූලික පහසුකම් ටික දියුණු කරන්න. අපි අවශ්‍ය තේ පර්යේෂණ ආයතනයට අවශ්‍ය උපකරණ ටික ලබා දීලා තියෙනවා. අපි ඒ විද්‍යාඥයින්ට විශේෂයෙන්ම විදේශගත වෙලා ඔවුන්ගේ දැනුම දියුණු කිරීමට අවශ්‍ය සම්පත් ලබා දීලා තියෙනවා. එම නිසා දැන් අපි උත්සාහ කරන්නේ තේ පර්යේෂණ ආයතනය හා වෙළඳපොළ අතර තියෙන සම්බන්ධය මීට වඩා දියුණු කරලා ඒ බද්ධ වීම තවත් වැඩි කරන්න. මක් නිසාද? මාකට් එක ඉල්ලන දේ, වෙළඳපොළ ඉල්ලන දේ මේ තේ පර්යේෂණ ආයතනය ලබා දිය යුතුයි. එම නිසා පර්යේෂණ කරලා වැඩක් නැහැ හුදකලාවේ. විශේෂයෙන්ම වෙළඳපොළ මොකද්ද ඉල්ලන්නේ, ඒ වෙළඳපොළේ අවශ්‍යතාවය මොකද්ද, මේවා හඳුනාගෙන තමයි අපි අපගේ පර්යේෂණ කළ යුත්තේ. අද තේවලට විශාල ඉල්ලුමක් තියෙනවා. මට අලුතෙන් කියන්න අවශ්‍ය නැහැ. විශේෂයෙන්ම තේ ඉල්ලීම විදේශ රටවල් රාශියකින් ඉල්ලීම වැඩි වෙලා තියෙනවා. දැන් මම එක උදාහරණයක් දෙන්නම්. අපගේ මිත්‍ර රට චීනය. චීනයත් තේ නිෂ්පාදනය කරන රටක්. But they produce green tea. They don't produce black tea. එම නිසා චීනයේ වෙළඳ පොලේ කළු තේ වලට අපගේ තේ වලට විශාල ඉල්ලුමක් තියෙනවා. දැන් මම හිතන විදිහට ඊළඟ අවුරුදු 10 තුල චීනයයි ජපානයයි අනිවාර්යයෙන්ම අපගේ තේ ගන්නා රටවල් 1 2 3 අතරට එනවා. එම නිසා ඒකත් හොඳයි. මොකද අප මැද පෙරදිග රටවල් වල පමණක් ડિපෙන්ඩ් වෙන්න බෑ. එම නිසා මේ විපර්යාසය හැම ගෝලිනී කෝලීකරණය හරහා වෙනවා කියන එක පැහැදිලිව කිව යුතුයි. එම නිසා එදා සුද්ධ පටන් ගත්ත තේ පරිශ්‍රණ ආයතනය අද මේ ඇති වෙන වෙළඳපොළ ආර්ථිකය හරහා ගෝලීකරණය හරහත් වෙනස් විය යුතුයි. එම නිසා ඒ වෙනස්කම් කරන්නේ කොහොමද? අපිට ඒකපාර්ශ්විකව මේ වෙනස්කම් කරන්න බෑ. අපි මේ තේ පරිශ්‍රණ ආයතනයේ ඉන්න සියලුම පාර්ශවත් සමග සාකච්ඡා කරලා තේ ශාස්ත්‍රය කියන්නේ විවිධත්වයට ලක්ුණු ශාස්ත්‍රයක්. කොටස් පහක් ඉන්නවා මේ තේ ශාස්ත්‍රයේ නිෂ්පාදකයෝ ඉන්නවා, බ්‍රෝකර්ස්ලා ඉන්නවා, කර්මාන්තකරුවෝ ඉන්නවා. කුඩා තේ වතු හිමියෝ අද 73%ක් මේ රටේ නිෂ්පාදනය කරන්නේ කුඩා තේ වතු හිමියන්. ඉතින් මේ සියලු දෙනාගේම අදහස් ලබාගෙන අපි එක තැනකට එන්න අවශ්‍යයි. දැන් මට ඇමතිවරයෙක් වශයෙන් මම හිතන්නේ අපේ අනුරාධපුර මැතිතුමත් මෙතන හිටියා. වැවිලි කර්මාන්ත ඇමතිවරයෙක් හැටියට අපිට තියෙන විශාලම අභියෝගය තමයි ගරු සභාපතිතුමනි මේ පාර්ශවයන් එකතු කරන එක. එක තැනකට එන එක. ඒක ඉතාමත් අමාරුයි. මොකද ඒ විවිධ පාර්ශවයන් වලට නානාවිධ අදහස් තියෙනවා. මේ තේ ශාස්ත්‍රය ඉදිරියට ගෙන යොත්තේ කොහොමද කියලා. දැන් උදාහරණයක් වශයෙන් එක්ස්පෝටර්ස්ලා ගේ අදහසක් තියෙනවා. තේ අමුතේ ලංකාවට ගෙනහල්ලා එක සෝන්නයකට ගෙනහල්ලා බ්ලෙන්ඩ් කරලා අගේ වැඩි කරලා පිටරට යවන්න ආයෙත්. ඒගොල්ලන්ගේ මතය තමයි විශේෂයෙන්ම අපිට තියෙන සම්ප්‍රදායික මාකට්ස් අපිට නැති වෙනවා. අපි අපගේ මතේ 100%ක් ජෝසිලොන්ටි කියලා යවන එක. දැන් ඇත්ත වශයෙන්ම සමහර අවස්ථාවල මමත් ওই සුපර් මාකට්ස් වලට ගිහාම ඇඹතිවරයක් හැටියට පිටරටවල් වල අපගේ පියෝසිලොන්ටි කියන නාමය නැහැ ෂෙල්ෆ් එකේ. මක් නිසාද? අනිකුත් රටවල් වල විශේෂයෙන් ඩුබායි රටේ, නෙදර්ලන්ඩ්ස් රටේ, ජර්මනියේ මේ තේ ගෙනහලා එක තැනකට ගෙනහලා බ්ලෙන්ඩ් කරනවා. බ්ලෙන්ඩ් කරලා ඒගොල්ලන් මාකට් කරනවා. ඒකට ඒගොල්ලන් වගාකරුවන් නෙවෙයි. ඒගොල්ලන් නිෂ්පාදකයන් නෙවෙයි. ඒගොල්ලන් මාකටේස්ලා පවනයි. බ්‍රෑන්ඩ් කරනවා ඒගොල්ලන්ගේ තේ එක. ඉතින් අපිත් මේකට මේක කරේ නැත්තම් අපිටත් අමාරු වෙනවා ඉදිරියේ අපගේ තේ ටික අලෙවි කරගන්න. දැන් තමුන්නාන්සලට කියන්න අවශ්‍යයි අපිට තියෙන තවත් අභියෝගයක්. ඒක තමයි කෙන්‍යාව. කෙන්‍යාව දැන් අපි 3 ඒගොල්ලන් 4 සමහර අවස්ථාවල අපි 4 ඒගොල්ලන් 3. පළවෙනියා චීනය, දෙවෙනියා ඉන්දියාව, තුන්වෙනියා අපි, හතරවෙනියා සමහර වෙලාවට කෙන්‍යාව, නැත්තම් ගිය අවුරුදු දෙකේ අපි 4ට වැටුණා. දැන් අපේ නිෂ්පාදනය මිලියන 300ට වැඩි වෙලා තියෙනවා. වැඩිම ගියේ 340යි. ඉතින් අපි අතර මතයක් ඇති කරගන්න ඕනේ අපගේ නිෂ්පාදනය කොච්චර වැඩි කරන්න පුළුවන්ද කියලා. අපිට 400ට යන්න අමාරුයි. 500ට යන්නම බෑ. ඉතින් 350ක් අතර අපිට එන්න පුළුවන්. ඉතින් ඒ 350 විකුණන්නේ කොහොමද? මොන මුදලට විකුණන්නේ කියන එක අපේ ඔක්ෂන් එකෙන් අපිට තීරණය වෙනවා. මම සතුටුයි කියන්න අපගේ ලංකාවේ තිබෙන වෙන්දේසිය තේ වෙන්දේසියෙන් ඉහළම මිලක් අපේ තේ වලට ලැබෙනවා. ඉතින් මේක අපි ගිය අවුරුදු 4 අපි ආරක්ෂා කරලා තියෙනවා. අපිට නානාවිධ ප්‍රශ්න ඇති වුණා. මම එක ප්‍රශ්නයක් කියන්නම්. විශේෂයෙන්ම වල්නාශක සම්බන්ධයෙන් ඇති වුණ ප්‍රශ්නේ. දැන් මේ වල්නාශක ප්‍රශ්නය සම්බන්ධව තේ පරිශ්‍රණ ආයතනයේ දිගටම අපිට කිව්වේ. දැන් මේ ආයතන වලත් ඉන්නේ භූමි පුත්‍රයෝ. රටට ආදරය කරන මිනිස්සු ඉන්නේ. ඔවුන් අපිට පැහැදිලිව කිව්වේ මම තේ පරිශ්‍රණ ආයතනයේ ඒ සියලුම විද්‍යාඥයින්ට කතා කරා. කරුණාකරලා මට කියන්න තමුන්නාන්සලාගේ අවංක මතය මොකද්ද මේ වල්නාශක සම්බන්ධව කියලා. ඔවුන් මට කිව්වා ඔව් වල්නාශක වලින් යම්කිසි හානියක් වෙනවා. නමුත් වාණිජ කෘෂිකර්මය පැය 24 න් දවස් 7 වල්නාශක අයින් කරන්න බෑ කියලා. ඒක යම්කිසි ක්‍රමයක් අවශ්‍යයි. යම්කිසි කාල සීමාවක් අවශ්‍යයි. නමුත් අපි ගිහිල්ලා පැය 24 න් වල්නාශක නැවැත්තුවා. ඉතින් මේ දවස්වල නිතරම මාධ්‍ය සිටි අපගේ රතන හාමුදුරුවත් සමගත් මට මතවාදයක් ඇති වුණා. මතවාදයක් පමණයි. ඉතින් අපි ප්‍රජාතන්ත්‍රවාදී රටක අපිට මතවාද තියෙන්න ඕනේ. අපේ මගේ අදහස වෙනස් වෙන්න පුළුවන්, රතන හාමුදුරුවන්ගේ අදහස වෙනස් වෙන්න පුළුවන්, පරිසරවේදීන්ගේ අදහස වෙනස් වෙන්න පුළුවන්. නමුත් මම පැහැදිලිවම ගියේ මගේ පර්යේෂණ ආයතනය මට කියන විදිහට තමයි මම ක්‍රියා කරේ. ඉතින් මට ඔවුන් පැහැදිලිව කිව්වා, විශේෂයෙන්ම මේ තේ පර්යේෂණ ආයතනයේ සිටපු විශේෂඥයින් මට කිව්වා, එමෙතුමා අපිට තේ කර්මාන්තය ඉදිරියට ගෙනියන්න අමාරුයි වල්නාශකයින් තොරව කියලා. මම වචන පාවිච්චි කරේ නැහැ. මම ග්ලයිෆොසේට් කියලා කිව්වේ නැහැ. මං හිතන්නේ අපේ සුසන්ත පුංචි නෙළුම් මැතිතුමත් ඒ කොමිටේ එක හිටියා. නමුත් මම ඒ කොමිටේ වාර්තාව තාම දැකලා නැහැ මැතිතුමා. I never saw that report. එම නිසා දැන් අපිට පුළුවන් වුණා, මම සතුටු වෙනවා, මම නිරන්තරයෙන්ම සටන් කරලා මතවාදයක් ඇති කරලා මගේ මතය මම ඉදිරිපත් කරා ශක්තිමත්ව. මම කිව්වා කැබිනට් එකේ කැබිනට් පේපර්ස් 4ක් දැම්මා. මම කිව්වා වල්නාශක අවශ්‍යයි කියලා. අන්තිමටම සටන් කළා අපිට පුළුවන් වුණා තේ කර්මාන්තයට හා පොල් කර්මාන්තයට හා රබර් කර්මාන්තයට පමණක් ඉතාමත් සීමිත ප්‍රමාණයක් වල්නාශකය ලබා ගන්න. එම නිසා දැනට ඉතාමත් හොඳට මේ වල්නාශක පාවිච්චි කරනවා. විශේෂයෙන්ම මම කැමතියි කියන්න තේ පර්යේෂණ ආයතනයත් එම වල්නාශකය පාවිච්චි කිරීමට ඔවුන්ගේ උපරිම දායකත්වය, උපරිම විශේෂඥ දැනුම අපිට ලබා දෙනවා. එම නිසා විශේෂයෙන්ම අද දින අපි තරග කරන්නේ තේ කිව්වොත් පියෝසිලොන්ටී කියන නම, අපගේ නමක්. අපි මේක ආරක්ෂා කරලා තියෙනවා, ඉදිරියටත් ආරක්ෂා කරමු. නමුත් අපි තරග කරන්නේ යුනිලීව, නෙස්ලේ වැනි සමාගම් සමග. ඔවුන් කෙන්‍යාවේ, සිවලිංගම් මැතිතුමා මෙතන ඉන්නවා, ඩොලරයයි ගෙවන්නේ දවසට කම්කරුවෙක්ට. අපි ඩොලර් 6ක් ගෙවනවා. ඔවුන්ගේ නිෂ්පාදන වියදම ඉතාමත් අඩුයි. ඉතින් ඉහළ මිලකට, ඉහළ ලාභයකට ඒගොල්ලන්ට ඒ තේ මිල තේ විකුණන්න පුළුවන්. එම නිසා ඒගොල්ලන්ගේ තේ නිෂ්පාදන කරන ක්‍රමයක් වෙනස්. කට් ටර්න් ඇන් කර්ල් කියන ක්‍රමය, CTC ක්‍රමය, අපේ තියෙන සම්ප්‍රදායික ක්‍රමය. බහුජාතික සමාගම් අද අපේ රටෙන් අයින් වෙලා කෙන්‍යාවට ගිහිල්ලා තියෙනවා. එතකොට මෙතන තියෙන ප්‍රශ්නේ තමයි මේ කට් ටර්න් ඇන් කර්ල් කියන ක්‍රමය හරහා අපිට පකිස්තානේ නැති වෙලා තියෙනවා, අපිට ඊජිප්තුව නැති වෙලා තියෙනවා. පකිස්තානේ ඉතාමත් ඉහළ තේ අලෙවි කරා පකිස්තානෙට. ඊජිප්තුවත් එහෙමයි. මේ රටවල් දෙකම අපිට අහිමි වෙලා තියෙනවා. නමුත් ඒ අහිමිවීමෙන් අපි වැටිලා නැහැ. අපි චීනය හා ජපානය වැනි රටවල් වලට ගිහිල්ලා තියෙනවා. දැන් අපි තේ මණ්ඩලය හරහා උත්සාහ කරනවා අනිකුත් මාකට්ස්, අලුත් මාකට්ස් රාශියක් අල්ලන්න. අපි මේ අවුරුද්දේ පටන් ගන්නවා ඩොලර් මිලියන 50ක්. තමුන්නාන්සට මතක ඇති හිටපු මුදල් ඇමතුමා මේ මුදල් තේ මණ්ඩලයෙන් ගන්න හැදුවා. මම දුන්නේ නැහැ. මම සටන් කරලා තියාගත්තා. ඒ ඩොලර් මිලියන 50ම එලෙසම තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා තව මාසෙකින් මාස දෙකකින් අපගේ අලෙවිකරණ කැම්පේන් එක පටන් ගන්න. රටවල් 12ක ඉරානය ඇතුළුව. එම නිසා ගරු සභාපතිතුමනි, ඉතාමත් අමාරු තත්ත්වයන්ට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මොකද අපි පුංචි දූපතක්. ලෝක බලවතුන් සටන් කරනකොට අපිට ප්‍රශ්නයක් වෙනවා. දැන් තමුන්නාන්සේට මතක් කරන්න අවශ්‍යයි, විශේෂයෙන්ම ඇමරිකාව දැන් ඉරානයත් සමග ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. ඉරානය තමයි අපේ හොඳම මාකට් එක. නමුත් අපේ තේවලට අවශ්‍ය ගෙවීම් ටික අපිට කරන්න බෑ. මක් නිසාද? ඔවුන් ඒ ඩොලර් වලින් ගෙවීම නතර කරලා තියෙනවා ඇමරිකානු බැංකු හරහා. ඉතින් අපිට තුන්වෙනි පාර්ශවයක් අපිට අවශ්‍යයි ඒ ගෙවීම් කරන්න. ඉරානයට තේල් ලබා දෙන එක්ස්පෝර්ටර්ස් ලගේ විශාල ප්‍රශ්නයක් තියෙනවා. මොකද අපි ඉන්දියාව තරම් විශාල රටක් නෙවෙයි. අපිට බෑ මේ ලෝක බලවතුන් සමග සටන් කරන්න. එම නිසා මම උත්සාහ කරනවා අපගේ මහ බැංකුවත් ඉරානයේ මහ බැංකුවත් බද්ධ කරලා සම්බන්ධ කරලා ඇමරිකානු තානාපතිතුමත් එක්කත් කතා කරලා හොඳ ක්‍රමයක් මේකට සලස්වා දෙන්න. අපගේ තේ රුසියාවට අනේක නැවැත්තුවා. කුරුමිනියක් හිටියා කියලා. ඒ අවස්ථාවේදී අපගේ තේ පර්යේෂණ ආයතනයේ හිටපු සභාපතිතුමා ඇතුළු විශේෂඥ කණ්ඩායමක් රුසියාවට ගියා. ඔවුන් පැහැදිලිව ඒත්තු ගන්නලා දැක්කුවා මේ ක්‍රිමියා අපේ රටින් නෙවෙයි ආවේ වෙනින් රටකින් කියලා. එම නිසා කෙලින්ම මේ ප්‍රශ්නය අපගේ ජනාධිපතිතුමා පූටින් ජනාධිපතිතුමත් එක්ක කතා කරා. සති දෙකක් ඇතුළත අපිට ඒ තහංචි අයින් කරන්න පුළුවන් වුණා. එම නිසා මම සතුටු වෙනවා විශේෂයෙන්ම අපිට සම්පත් අඩු පර්යේෂණ ආයතන කිව්වහම මෙතන ඇමතිවරු ජෝන්සන් රත්නමැතිතුමා හැමින් ඉන්නවා. උපතුමාටත් පර්යේෂණ ආයතන තිබ්බා මට මතකයි. පර්යේෂණ ආයතන වලට දක්වන සැලකිල්ල ඉතාමත්ම අඩුයි. ඇත්ත වශයෙන් අපි භාණ්ඩාගාරයට කතා කරනකොට තවත් මුදල් දෙන්න කියලා වුන් කියන්නේ මුදල් නැහැ කියලා. මුදල් දෙන්න බෑ කියලා. මොකද අපගේ ආකල්පය තමයි මේ පර්යේෂණය කියන්නේ වැදගත්කමක් නැහැ කියන එක. නමුත් ඇත්ත වශයෙන්ම දියුණු රටවල් පර්යේෂණ වලට ඉතාමත්ම ඉහළ අගයක් දක්වනවා. Developed countries, they give a lot of emphasis for research and analysis. But unfortunately, in our country, we do not have the necessary attitude to develop the research and analysis in various spheres in our country. එම නිසා අපි බලන්න යුනිලීව වැනි සමාගමක්, නෙස්ලේ වැනි සමාගමක්. ඇත්ත වශයෙන්ම ඩොලර් මිලියන 200-300 යට කරනවා පර්යේෂණ වලට. මොකද ඒගොල්ලන් හම්බ කරන්නේ දැන් අපේ රටේ දළ දේශීය නිෂ්පාදනය ඩොලර් බිලියන 80යි. යුනිලීව සමාගමේ මුළු ආදායම ඩොලර් බිලියන 200ක් පමණ අපේ රටටත් වැඩි. ඉතින් තමුන්නාන්සට හිතා ගන්න පුළුවන් මේ ග්ලෝබල් ජයන්ට්ස් ලාර්ජ් මල්ටිනැෂනල් කම්පනීස් how they attract buyers, how they get revenue. Company like Google, for example, their income is about $200 billion. Apple, the largest company in the world, their revenue is about $500 billion. අපගේ ආදායම කීයද බිලියන 80යි මුළු රටේම. Google වැනි ආයතනයක ආදායම කීයද බිලියන 500යි අවුරුද්දකට. ඉතින් අපි කොහෙද ඉන්නේ කියන එක අපි අලුතෙන් හිතන්න අවශ්‍යයි. විශේෂයෙන්ම කොකාකෝලා ආයතනය 1890 පටන් ගත්තේ අවුරුදු 100කටත් වැඩි තාමත් කොකාකෝලා අපි බොනවා. අවුරුදු 100කට පස්සෙත් කොකාකෝලා අලුතෙන් එනවා. පෙප්සි අලුතෙන් එනවා. ඒ රහමයි බෝතලේ වෙනස් කරනවා. මාකටිං වෙනස් කරනවා. ඉතින් අලුතෙන් එනවා කෝක් දැන් 0 කියලා එකක් එනවා. කෝක් 0 එකේ සීනි නෑ. ඒ ටාගට් කරනවා ඒ මාකට් වලට මාකට් රිසර්ච් කරනවා. මේ මාකට් එකේ ඉන්න කට්ටිය සෙග්මන්ට් කරනවා. මාකට් එකේ ඇතුළෙත් ඒගොල්ලන් වෙන් කරනවා. බිලියන ගාණක් වියදම් කරනවා. එහෙම නැතුව මේවා කරන්න බෑ. එම නිසා අපි මේ தත්ත්වය තේරුම් ගත යුතුයි. දැන් අපේ ස්පියෝසිලොන්ටි එකේ කිය අපි හැම වෙලේම කියනවා. ඉතින් රීබ්‍රෑන්ඩ් කරන්න අවශ්‍ය නැද්ද? සමාජය වෙනස් වෙන්නේ නැද්ද? ලෝකය වෙනස් වෙන්නේ නැද්ද? දැන් මම එක දෙයක් කරා. මම ඇමතිකම් බාර ගන්නකොට අපි මේ ඩොලර් මිලියන 50 සාමාන්‍ය සම්ප්‍රදායික විදිහට පත්තර හා ටෙලිවිෂන් එකේ ඇඩ්වර්ටයිස් කරන්න තමයි තිබ්බේ. මම කිව්වා මේක වැරදි කියලා. මට පොඩි හැඟීමක් තිබ්බා ඉන්ටර්නෙට් එකේ, ඒ වගේම Facebook එකේ, Twitter එකේ, YouTube එකේ තමයි දැන් මේ තරුණ පරම්පරාව ඉන්නේ. හැම වෙලේම ෆෝන් එකේ. Facebook එකේ ඉන්නේ. ගිහිලා YouTube එකේ ඕන දෙයක් බලන්න පුළුවන්. ඉතින් අපි ප්‍රථම වතාවට අවුරුදු 150ක් සමරන අවස්ථාවේ අපි ටෙලිවිෂන් එකේ මිලියන ගාණක් වියදම් කරන්නේ නැතුව අපි YouTube එකේ පමණක් දැම්මා. මේ විශාල වශයෙන් සාර්ථක වුණා. මොකද සුළු ගාණයි ඩොලර් 20,000ක් 30,000කින් විශාල ප්‍රේක්ෂකයන් පිරිසකට මිලියන ගාණකට අපේ පියෝසිලොන්ටි නාමය අපිට යවන්න පුළුවන් වුණා. සාමාන්‍ය විදිහට අපි ඇඩ්වර්ටයිස් කරා නම් ඊට වඩා 10 ගුණයක් අපිට වියදම් කරන්න සිද්ධ වෙනවා. එම නිසා මේ මාකට් රිසර්ච් කියන එකත් වැදගත්. ඉතින් මම TRI එක ඇතුලේ ටේපරේෂන් ආයතන ඇතුලේ වෙනම මාකට් රිසර්ච් යුනිට් එකක් දැන් හදලා තියෙනවා. අපි උපාධිධාරීන් 3-4 දෙනෙක් අරගෙන ඔවුන්ට කියනවා මාකට් එක ඇනලයිස් කරන්න කියලා. ඉතින් අලුත් මාකට්ස් ඇමරිකාවේ ගත්තොත් තේවලට අලුත් ප්‍රවණතාවයක් තියෙනවා. හැබැයි ඒගොල්ලන් ගන්නේ අඩු වටිනාකමක් තියෙන තේ. බ්‍රසීලියනුයි ආජන්ටිනා. Ready to drink RTDs teas. අර සාමාන්‍ය විදියට කිරි බොන්න ඒගොල්ලන් තේ බොන්නේ නැහැ. ඒගොල්ලන් high quality tea වලට යන්නේ නැහැ. ඉතාමත් පහත් මට්ටමේ තේ වලට යන්නේ. ඉතින් අපිටත් එතෙන්ටත් අපිට මාකට් එකට ඇතුල් වෙන්න පුළුවන්. අපිට 5%ක් 10%ක් විතර අපිට ගන්න පුළුවන්. එතකොට අපේ සම්ප්‍රදායික රටවල් රුසියාව, ඉරානය, ඉරාකය, සිරියාව දැන් ඒ වගේ රටවල් අලුතෙන් එනවා. දැන් අපිට එක පැත්තකින් ලිබියාව නැති වුණා, අනිත් පැත්තෙන් සිරියාව අපිට ආයෙත් ආවා. මොකද ගිය අවුරුද්දේ සිරියාවේ යම්කිසි හොඳ දේශපාලන තත්ත්වයක් ආවා. අසාඩ්ට පුළුවන් වුණා ආයෙත් ශක්තිමත් වෙන්න. එතකොට ට්‍රේටේ ගන්න පටන් ගත්තා. ලිබියාව කඩා වැටුණා. ඉතින් මම හිතන්නේ ඇත්ත වශයෙන්ම අපි මේ පර්යේෂණ පැත්තෙන් අපි ඉතාමත් ශක්තිමත් විය යුතුයි. අපිට හොඳ ප්‍රොඩක්ට් එකක් තියෙනවා. මේ ප්‍රොඩක්ට් එක ලෝකෙට ලබා දෙන්නේ කොහොමද? ඉතින් මේක මම විතරම අපේ පර්යේෂණ විශේෂඥයන්ට කියන්නේ ඒ ලැබ් එකට සීමා වෙන්න එපා. ලැබ් එකෙන් ඔබට ගිහිල්ලා ෆීල්ඩ් එකට යන්න. අපිට විශාල ගැටලු ප්‍රශ්න තිබ්බා. දැන් එකක් තමයි සීනි ප්‍රශ්නය. දැන් අපිට පුළුවන් වෙලා තියෙනවා කරු සභාපතිතුමනි ප්‍රථම වතාවට යම්කිසි සීනි මිශ්‍රකරණයක් කරනවා නම් තේකම්හල වලින් ඒක විද්‍යානුකූලව ඔප්පු කරන්න. දැන් මාස දෙකකට ඉස්සෙල්ලා තේ මණ්ඩලයේ සභාපතිතුමා සියලුම කර්මාන්තකරුවන් ගෙන්නලා ඔවුන්ට පැහැදිලිව කිව්වා ආයෙත් සීනි මිශ්‍ර කරොත් විද්‍යානුකූලව ඔප්පු කරන්න පුළුවන්, උසාවියට ගෙනියනවා, මේක ඇත වැඩේ කරන්න එපා කියලා. අපි පැහැදිලිව ඒට විරුද්ධව ක්‍රියා කරමු. එම නිසා තේ හා සීනි මිශ්‍රකරණය විශාල වශයෙන් සිද්ධ වුණා. මම ඉතාමත් ලෙංගතුව බැගෑපත්ව ඉල්ලීමක් කරන සියලු දෙනාගෙන්ම මේ කටයුත්ත නවත්තන්න කියලා.
අරුව එමෙතුමාට තව විනාඩි දෙකක් කාලයක්.
විශේෂයෙන්ම රත්නපුර ප්‍රදේශයේ මේක සිද්ධ වෙනවා. කුඩා තේ කම්හල් වල මම ඔබතුමියලාගෙන් ඉල්ලනවා, අපේ ජෝන්සන් රත්න මැතිතුමාගෙන් ඉල්ලනවා මේකට විරුද්ධව අපිත් එක්ක බද්ධ වෙන්න කියලා. මොකද තේ කර්මාන්තය අපි ආරක්ෂා කළ ගත යුතුයි. එම නිසා තේ කර්මාන්තය ආරක්ෂා කිරීමට මේ ගේන සංශෝධනය කාලෝචිතයි, වැදගත්, උචිතයි. එය කිරීමෙන් අපේ තේ පර්යේෂණ ආයතනය තවත් ශක්තිමත් වෙනවා කියන පැහැදිලි අදහස තමුන්නාන්සලට දෙමින් තමුන්නාන්සලා මේට දෙන සහයෝගය මා ඉතාමත්ම ඉහලින් අගය කරනවා කියමින් මා නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.
ස්තුති ගරු ඇමතිතුමාට. මෙලකට ගරු පවිත්‍රා දේවී අන්‍යාරච්චි මන්ත්‍රීතුමිය විනාඩි 10ක් කාලයක් තියෙනවා.
හලෝ මූලාසනාරූඪ සභාපතිතුමනි, මම බොහොම සන්තෝෂ වෙනවා. විශේෂයෙන්ම තේ කර්මාන්තය බහුලව තියෙන රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාවගේ නියෝජිතවරියක් විදිහට මේ කාරණය ගැන වචන කීපයක් කතා කරන්න ලැබීම. විශේෂයෙන්ම තේ කර්මාන්තය ගැන බලනකොට රජයේ පැත්තෙන් ආයතන දෙකක් සම්බන්ධයි. එකක් තමයි තේ මණ්ඩලය, අනික එක තමයි තේ පරිශ්‍රණ ආයතන. ගරු ඇමතිතුමා සුභවාදීව තේ කර්මාන්තය දිහා කතා කරා. ඒක බොහොම හොඳයි. අමාත්‍යවරයෙක් විදිහට මේ කර්මාන්තය ඉහළට ගෙනියන්න එතුමා පියවර ගැනීමට කටයුතු කිරීම ඉතාම හොඳයි. හැබැයි මේ ප්‍රදේශයේ ජීවත් වෙන පුරවැසියෙක් විදිහට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට අපි ප්‍රායෝගිකව මේ ප්‍රශ්නය දිහා බැලුවොත් අද තේ කර්මාන්තය කියන්නේ මරණයට පත්වමින් තියෙන කර්මාන්තය. අද තේ කර්මාන්තේ වගාව අපේ සාමාන්‍ය ජනතාව තේ වගාවෙන් ඈත් වෙමින් පවතී. ඒ වගේම ඒ කර්මාන්ත ශාලා බොහෝ ප්‍රමාණයක් වැහැමින් පවතී. ඒකට ප්‍රධාන හේතුව තමයි මම විශ්වාස කරනවා තේ මණ්ඩලය තමන්ගේ යුතුයකම තමන්ගේ වගකීම හරියට ඉටු නොකිරීම. තේ මණ්ඩලයේ වගකීම තමයි මේ කර්මාන්තය හරියට නියාමනය කිරීම. අපි දන්නවා පන්තියක ගුරුතුමියක් ඉන්නේ දරුවන්ව හරි තැනකට ගේන. එම දරුවන්ට අයාලේ යන්න දුන්නොත් ඒ දරුවෝ ඒ පාඩම ඉගෙන ගන්නේ නැහැ. අද තේ කර්මාන්ත ශාලා විශාල තරගයකට ගිහිල්ලා තියෙනවා තේ මිලදී ගැනීම සම්බන්ධයෙන්. ඒ නිසා විශාල වශයෙන් ණය වෙමින් අමුදලු ඒ තරගකාරීත්වය හේතුවෙන් අතරමැදියන්ට විශාල මුදලක් ගෙවනවා. ඒ නිසා අවසානයේදී තේ කර්මාන්ත ශාලා ණය වෙලා තේ කර්මාන්ත ශාලා වැහෙනවා. දැන් මේ තරගකාරීත්වය හොඳයි තමයි. හැබැයි තරගකාරීත්වය හොඳයි කියලා අතරමැදියන්ට දැන් තේ කර්මාන්තේ තියෙන නීතිය තමයි තේ විකුණුවපුවම ලැබෙන මුදලෙන් 68% යන්නේ අමුදලු හිමියන්ට. 32% යන්නේ කර්මාන්ත ශාලා හිමියන්ට. කර්මාන්ත ශාලා හිමියා මේ තේ විකුණපුවන් ලැබෙන 32% ඇතුලේ සියලු දේ තමන්ගේ වියදම් හදාගන්න ඕනේ. හැබැයි දැන් 32 නෙමෙයි ඒ හම්බෙන ප්‍රමාණයට වඩා මුදලක් යනවා අමුදලු අරගෙන තේ නිෂ්පාදනය කරන්න. මොකද નિયમિત මුදලට වඩා වැඩි මුදලක් දීලා මේ කර්මාන්ත ශාලා හිමියෝ අමු තේ දළු ගන්නවා අතරමැදියන්. ඒක සුළු තේ කුඩා තේ වතු හිමියට යන්නේත් නැහැ. ඉතින් මේකට තේ මණ්ඩලයේ මැදිහත් වෙලා යම් වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්න. මේ தත්ත්වය පාලනය කරන්න. තේ කර්මාන්ත ශාලා හිමියොත් එක්ක කතා කරලා බලන්න. ඒ අය කියන්නේ විශාල පාඩු ලබනවායි කියන. ඒ වගේම අපි බොහොම සන්තෝෂ වෙනවා. ඒ කර්මාන්ත ශාලා වැහුණට පස්සේ තේ කර්මාන්තය පැවතෙන්න බෑ. ඒ වගේම ඒ අනතුරු ඒ අවදානම මම විශ්වාස කරනවා අමාත්‍යංශය තේ මණ්ඩලය තේරුම් ගනීවි කියලා. මං හිතන්නේ රජයත් එක්ක දකුණු පළාතේ තේ කර්මාන්ත ශාලා හිමියෝ ගිහිලා කතා කරා මේ තියෙන තේ කර්මාන්ත ශාලා වැහුනොත් කුඩා තේ වතු හිමියටත් තේ විකුණන්නේ කොහාටද? එසා ටී බෝඩ් එක මේ ඇති වෙලා තියෙන தත්වය නියාමනය කරන්න යම් කිසි වැඩපිළිවෙලක් ඉදිරිපත් කළ යුතුයි. ඒත් එක්කම ගරු ඇමතුමා කිව්වා ලෝකයේ අනික් රටවල් චීනය වගේ රටවල් ජපානය වගේ රටවල් අපේ තේ වලට ඉල්ලුමක් ඇතිවෙමින් පවතිනවා කිය. මොද ලෝකෙ කොහොම ගියත් ලෝකෙ කොයි තේ ගත්තත් අපේ රටේ වල තේවල තියෙන හෙල්ත් බෙනිෆිට් එක සෞඛ්‍ය ගුණාත්මක භාවය මුළු ශරීරයටම තියෙන සෞඛ්‍ය ගුණාත්මක භාවය ඒක විද්‍යාත්මකව දන්න ඒ සම්බන්ධයේ විද්‍යාඥ මහතුරු දන්නවා ඇති. ශ්‍රී ලංකාවේ තේවල තියෙන පොලිෆිනෝල් ප්‍රමාණය අනික් රටවල් වලට වඩා 4 ගුණයක් විතර. අපේ රටේ තේ අනන්‍යයි අපේ රටට. අපේ රටේ තේවල තියෙන ගුණාත්මක භාවය ඒ රටවල් වලට අලෙවි කරන්න. තේ මණ්ඩලය සහ තේ පරේක්ෂණ ආයතනය පියවර ගන්න. දැන් විකල්පාධිපතිතුමාගේ වාර්තාවේ 2017 ටී රිසර්ච් එක ගැන යම් යම් ප්‍රශ්න නැගලා තිබුණා. විකල්පාධිපතිතුමාගේ වාර්තාවේ තුමා සඳහන් කරනවා තේපැල තවාන් ටී රිසර්ච් එකෙන් පවත්වාගෙන යන ඒවයි යම්කිසි බලාපොරොත්තු වෙන සාමාන්‍ය ප්‍රමාණයට වඩා තේපැල තවාන්වල තියෙන දුර්වලතාවය 10%ක් නම් පැල මැරෙන්නේ 125ට ගිහිල්ලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඔඩිට් ජෙනරල්ගේ රිපෝට් එකේ ටී රිසර්ච් එකේ තියෙන සමහර කාරණා සම්බන්ධයෙන් ඵලදායිතාවයේ ප්‍රශ්න, ප්‍රායෝගිකතාවයේ ප්‍රශ්න ඉදිරිපත් කරලා තියෙනවා විකල්පාධිපතිවරයා පවා. එනිසා ගරු වැවිලි කර්මාන්ත ඇමැත්තුමනි, වැවිලි කර්මාන්ත ශේෂ්ත්‍රය ගත්තම අපේ රටේ රත්නපුර දිස්ත්‍රික්කයේ ගොවියෝ දිහා බලපුවම ඉතාම දුක්ඛිත තත්ත්වයකයි. ඔබතුමාලගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 2015 බලයට එනකොට ගම්බිරිස්වලට නියම මිලක් ලබා දෙනවා කියලා සඳහන් කරලම බලයට ආවත් අද ගම්බිරිස් ගොවියෝ ජීවත් වෙන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා. මහින්ද රාජපක්ෂ
ගරු මන්ත්‍රීතුමයට තව විනාඩි 2ක් කාලයක්
ඉතිරි වෙනවා. මන්ත්‍රීතුමාගේ වේලාවෙන් මිනිත්තු 5ක් මම ලබා ගන්න. එතුමා ඊට කරා. ඒ වගේම මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රජයෙන් කෙටි කාලයකට පත්වෙච්ච පහුගිය දින 50 ගණනක තිබිච්ච රජයේ පෝර සානාධාරය ලබා දීම නිසා ඒ කර්මාන්තයට යම්කිසි නව 50ක් ආවා. එනිසා තේ කර්මාන්තයේ නියැලෙන ගොවියන්ට විශාල ශක්තියක් ලැබුණා. නමුත් මේ කටයුතු මෙරටේ කුරුඳු ගොවිය ගත්තම, මෙරටේ ගම්බිරිස් ගොවිය ගත්තම, මෙරටේ තේ ගොවිය ගත්තම අනිකෙන කාරණාත් එක්ක සමස්ත ඉන්ඩස්ට්‍රිය ගත්තම අපි දන්නවා සමස්තය ගත්තම කොහොම කතා කරත් කනගාටුදායක තත්ත්වයක තියෙන. අවංකව අපි බැලුවොත් රීප්ලාන්ටේෂන් වලට බැලුවොත් දැන් වැවිලි සමාගම් දරු ඇමතුමනි බලන්න තේ නැවත වගාව කොච්චරක් සිද්ධ කරනවාද කිය. ඔවුන් අර කටුකොල්ද මොනවද මන් දන්නේ පාම් ඔයිල් නිපදවනේ වද යම් කිසි වෙනත් වගාවල් වලට තේ වගාවන් අයින් කරමින් ප්‍රධාන වැවිලි සමාගම් අද වෙනත් වගාවන් තමන්ගේ වැවිලි සමාගම් වලට අඳුන්වා දෙමින් පවතී. කුඩා තේවතු හිමියෝ නැවත වගාවෙන් යම් කිසි මට්ටමක වෙනත් දේවල් වලට යොමු වෙමින් පවතිනවා අයින් වෙලා. ඒ නිසා නැවත වතාවක් ටී බෝඩ් එකේ වගකීම මම විශ්වාස කරනවා. තේ මණ්ඩලයේ වගකීම නියාමනය විදියට ගරු ඇමතුමා කිව්වා මේ කණ්ඩායමකට එකතු කරගන්න අමාරුයි කියලා. ඔවුන්ගේ අදහස් එකට එකතු කරගන්න අමාරුයි කියලා. විකුණන්නේ කට්ටියක්, මිලදී ගන්න කට්ටියක්, බ්‍රෝකරින් වැඩේ කරන්නේ කට්ටියක්, කර්මාන්තය හදන්නේ කට්ටියක්, තේ හදන්නේ කට්ටියක්, අතරමැදියෝ තව ටිකක් ඉන්නවා. කුඩා තේවතු හිමිය අතරමැදියට බොහෝ වෙලාවට
ගරු මන්ත්‍රීතුමිය ඔබතුමියට වෙලාව දෙනවා කිව්වේ කවුද මන්ත්‍රීතුමා?
කනක හේරත් මන්ත්‍රීතුමා.
කනක හේරත් මන්ත්‍රීතුමා. හොඳයි හොඳයි.
ඉතින් ඒ නිසා මීට වඩා අපි විශ්වාස කරනවා මේක හැබෑවට ප්‍රශ්නයක් තේ කර්මාන්තයේ තියෙනවා. කර්මාන්ත හිමියෝ සීනි දානවා නම් ගරු ඇමතුමා එක අල්ලන්න ඕන. නිරන්තරයෙන්ම ඒ සම්බන්ධයෙන් අල්ලපු අයට දඬුවම් දෙන්න ඕන. අදටත් ඒක නැවතිලා නැහැ ගරු ඇමතුමනි. මොකද තේ කර්මාන්ත ශාලා හිමියෝ අතර තියෙන මේ තරඟෙට මිලක් ලබා ගැනීම සඳහා සීනි දාන අය සීනි දාන නොදාන අයට ඒ මිල ලබා ගන්න බැරුව ඒ නිසා අමුදල ලබා ගන්න බැලුව විශාල තරඟයකට ගිහිල්ලා ලොකු ප්‍රශ්නයකට ගිහිල්ලා තියෙනවා. දැන් පසුගිය කාලෙත් සීනි දාපු අය අහු වුණා. නීතිමය ක්‍රියාමාර්ගය තවම අරගෙන නැහැ කියන එකයි මම හිතන්නේ. හැබැයි හිටපු සභාපතිවරයෙක් කිසිම දැනුමක් නැතුව නිෂ්කාරණේ තේ කර්මාන්ත ශාලා හිමියන් විශාල ප්‍රමාණයකට චෝදනා දාපුවම ඒ කර්මාන්ත ශාලා හිමියෝ රජයට කිව්වා ඒ තේ මණ්ඩලය සතු තම තමන්ගේ කර්මාන්ත ශාලාවල තියෙන සාම්පල ලෝකයේ තියෙන ඕනෑම ලැබ් එකකින් ටෙස්ට් කරන්න මේ සභාපතිතුමා කියන ආකාරයට නැතුව අඩුම ගානේ කාර්මික තාක්ෂණ ආයතනයෙන් ලංකාවේ ටෙස්ට් කරන්න හරි ප්‍රතිඵලය ලැබගෙන ඒවෑ සීනි තිබුණොත් එයා ඕනි වගකීමකට යටත් වෙනවා කියලා. වැකරු ඇමතුමා එක පිළි අරගෙන ඒ සභාපතිතුමාත් එතනින් යන්න සිද්ධ වුණා. නිවැරදි මිනිස්සු නිවැරදි විදියට තහවුරු වුණා. හැබැයි වැරදි කරන මිනිස්සු තේවලට සීනි දාන මිනිස්සු අදටත් ඒ කර්මාන්ත ශාලා එවැනි තත්ත්වෙම පවත්වාගෙන යනවා. තේ කර්මාන්ත ශේෂ්ත්‍රයේ
සීනි දාන කට්ටිය ඔබතුමීට මේ ආරංචි තියෙනවා නම් මට උත්තු දෙන්න මම ඒකට ක්‍රියා කරන්නම්.
ගරු ඇමතුමනි කේ කර්මාන්තයේ නියැලෙන පවුලක් විදිහට මට ඒක එහෙම කියන්න බෑ. හැබැයි රෙගියුලේටර්ගේ වගකීම නියාම ඔබතුමා අවංක බව අපි පිළිගන්නවා. අලුතෙන් හොඳ සභාපතිතුමෙක් දාලා තියෙනවා ඇහුම්කන් දෙන්න ඒක අපි පිළිගන්නවා. හැබැයි තේ මණ්ඩලය මීට වඩා මේකට මැදිහත් වෙලා මේ සීනි දානේ කල්ලන්ට එහෙම නැති වෙනකොට වැඩි මිලක් ලැබෙන සමහර කර්මාන්ත ශාලා මිල ගන්නෙම සීනි දාපුවන් තේ කළු වෙනවා. තේවලට හොඳ පාටක් එනවා. ඒ නිසා ඒවට මිලක් ලැබෙනවා. එතකොට ඒ මිල ලබා ගන්න අනික් කර්මාන්ත ශාලා හිමියෝ බැරි වෙනකොට ඒ කර්මාන්ත ශාලා වැහෙනවා. එතකොට දළු මිල දී ගන්න තමන්ට ලැබෙන මිල අඩුයි. ඒ සීනි නොදාන සමහර කර්ම හැම ඉහළ මිලක් තියෙන කර්මාන්ත ශාලාවක්ම සීනි දාන්නේ නැහැ. හැබැයි සමහර මිල ලබා ගන්න සීනි දාලා. එතකොට ඒ මිලත් එක්ක තරඟ කරන්න බෑ. ඒ මිලට අනුව තමයි අමුදලු කුඩා තේවතු හිමියන්ට සල්ලි ගෙවන්නේ තමන්ට වෙළඳ පොලේ ලැබෙන මිල 968. ඉතින් එතකොට අවංකව තේ නිෂ්පාදනය කරන කෙනාට මිල අඩු වෙනවා. එතකොට ඒ අය තරඟයක් හදාගෙන වැඩිපුර සල්ලි දීලා අමුදලු ගන්නවා. ඒක ණය වෙලා ගන්නෙ. සමේ තරඟය නිසා අන්තිමට කර්මාන්ත ශාලාව වැහුණා. ඒ නිසා තේ මණ්ඩලයෙන් අපි ගෞරවයෙන් ඉල්ලා හිටිනවා මේ සම්බන්ධයෙන් මීට වඩා මැදිහත් වීමක් කරලා මේ රටේ තේ කර්මාන්තය ආරක්ෂා කරන්න කටයුතු කරන්න කියලා ඉල්ලා හිටමින් මම නිහඬ වෙනවා.
ස්තුතියි ඔබතුමීට.